ගරු WM අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමාට විනාඩි 9ක්.
බොහොම ස්තුතියි මුනාස්නාර මන්ත්‍රීතුමනි. අද දවසේ අමාත්‍යංශ කීපයක ආයතන ගණනාවක් පිළිබඳව සාකච්ඡාවක් සිදු වෙන දවසක්. එතන මම මේකේ ආරම්භයේම ගත්තොත් ඔබේ පොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශනයත්
එක්ක ඕඩර් ප්ලීස් ASM අක්ෂලම් මන්ත්‍රීතුමාම මුලසනිට පමන.
ගරු මන්ත්‍රීතුමා ඔබතුම කතා පාත්වන යන්න.
ඉතින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව ඒ වගේම මම මේ වෙලාවට පොඩ්ඩක් කියන්න ඕනේ සභානායකතුමා ප්‍රවාහන ඇමතිතුමා හැටියට හිටියා පොඩ්ඩක් එළියට ගියා පුළුවන් නම් ආයෙ මෙතනට ආව නම් හොඳයි. එතුමාටත් සම්බන්ධ කතාවක් මේකේ තියෙනවා. 2030 වෙන විට තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය ලක්ෂ 2ක් දක්වා වැඩි කරන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි දැනට 85,000ක් ඉන්න මේ ප්‍රමාණය ලක්ෂ 2 දක්වා ඉහළ නම් වන්නට මේ වසරේදීවත් ආරම්භයක් ගත්තේ නැත්නම් අවුරුදු 4ක වගේ කාල සීමාවක් ඒ විශ්වවිද්‍යාලවල ළමයි අයින් වෙන්න යනවා. ඒ කාල සීමාව තුළ අපිට 2030 ඉලක්කයට යන්න බැරුව යනවා. ඔබ ආණ්ඩුවක් විදියට මේ අවුරුද්දේ ආසන්න වශයෙන් 10-12,000ක් එකතු කරගන්න පුළුවන් විශ්වවිද්‍යාල පද්ධතියක් මේ රටට අලුතින් හඳුන්වා දිය යුතුව තිබෙනවා. ඒ ඉලක්කයට යන්න නම් එවනම් ඒක සතුටුදායක ආරංචියක් වෙන්න ඕනේ ලංකාවේ විශේෂයෙන්ම විද්‍යාගන්ත විෂය ධාරාවන් ආධාරන ළමයින්ට. අලුත් විශ්වවිද්‍යාල හතරක් මේක ඉදි කරනවා කියලා තියෙනවා. ඒක ආරම්භ වුණොත් 2030 දී මේ ඉලක්කයට යන්න පුළුවන්. ඒ ගැන ඔබේ ආණ්ඩුවේ වර්තමාන අදහස දැනගන්න කැමතියි. ඒ වගේම තමයි මේ ඩිජිටල් කරණයත් එක්ක තව සම්බන්ධ වෙන කර්මාන්ත අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය බැඳුණු එක ව්‍යාපාරයක් තියෙනවා අපේ දිස්ත්‍රික්කයට සම්බන්ධ මේ රතිඤ්ඤා කර්මාන්තය. මේ රතිඤ්ඤා කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරයේ ඇතුලේ වෙඩි බෙහෙත් පිළිබඳ සම්පූර්ණයම වෙඩි බෙහෙත් එක්ක යන්නේ මේ කර්මාන්තයේ නවීන තාක්ෂණය ආරක්ෂක අන්දමට අලුත් රතිඤ්ඤා වර්ග මල්වෙඩි වර්ග නිෂ්පාදනය කරන්න අවශ්‍ය තාක්ෂණය ආණ්ඩුව පැත්තෙන් ඒ අයට ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වෙඩි බෙහෙත් කියලා කියන්නේ ඉතාම සංකීර්ණ උපාංගයක් සංකීර්ණ ද්‍රව්‍යයක්. මේක භාවිතයෙන් රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව බලපෑමක් කරන්න පුළුවන් එකක් නිසා විශේෂයෙන්ම ඩිජිටල්කරණය හරහා යාවත්කාලීන කරන තොරතුරු ඔස්සේ වෙඩි බෙහෙත් පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීමත් මම කරනවා. මොකද හේතුව මම දැක්කා මේ කාල සීමාව තුළ මේ ප්‍රතිපත්තිවල වෙනස්කම් කරන්න යන බව ආණ්ඩුව පැත්තෙන් එනවා ආරංචියක්. පෞගිය කාලේ තිබුණේ අක්කර 2 හමාරක වගේ ඉඩමක් තුළ පමණක් මේ කර්මාන්ත ඉදි කරන්න පුළුවන්. පස්සේ ඒක පර්චස් 40ට ආවා. ආපහු සැරයක් ඒක පර්චස් 40ට යන්න යන අදහසක් මම දැක්කා. ඒ හරහා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද කුඩා කණ්ඩායමකට වුණත් මේ කර්මාන්තයට ඇතුල් වෙන්න පුළුවන් ලොකු ඉඩමක් බදු අරගෙන ඒ වගේ ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඊළඟ කාරණාව තමයි පර්යේෂණ පිළිබඳව ගොඩක් තොරතුරු තියෙන අවස්ථාවක් මේක. පර්යේෂණ පිළිබඳව අපි අරගත්තොත් විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත්වීම් වලින් සහ පෞද්ගලික මැදිහත්වීම් සහිතව පර්යේෂණ කරන අය මෙතන ඉන්නවා ඇති ඇවිල්ලා ආයතනවල අපි අගය කරනවා ගෞරව කරනවා. හේතුව ඔබ විසින් කරන පර්යේෂණවල ප්‍රතිඵල තමයි කවදා හරි මේ රට ඉදිරියට ගෙනියන්නේ. එමෙ නැතෝ දේශපාලනය කරන අපි නෙවෙයි. බුද්ධිමත් මිනිස්සු තමන්ගේ මහන්සියෙන් ඒ පර්යේෂණ සිදු කරනකොට ඒ පර්යේෂණවල ප්‍රතිඵල තමයි කවදා හරි දවසක මේ රට ඉදිරියට ගෙනියන්නේ. හැබැයි මේ පර්යේෂණ සඳහා උවමනා කරන බාණ්ඩ මේ අය පෞද්ගලිකව වෙන්න පුළුවන් රාජ්‍ය ආයතන හරහා වෙන්න පුළුවන් ගෙන්නන්න උත්සාහ කරන විට ඒකට උනන්දුවක් දක්වන අයට සහයෝගයක් විදියට ඒ පර්යේෂණ වලට අවශ්‍ය ද්‍රව්‍ය සහ භාණ්ඩ සඳහා නිවැරදි පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළාට පස්සේ බදු සහන ලබා දෙන්න කියලා ඉල්ලනවා. මේ ආණ්ඩුව මේ අයවැය හරහා එවැනි යොමු වීමක් වෙලා තියෙනවද කියලා මම අහන්න කැමතියි. හේතුව තමන්ගේ නුවණ දැනුම භාවිතා කරලා මේ රට ගොඩනගන්න උනන්දුවක් දක්වන මිනිස්සුන්ට අපි ගරු කරන්නත් ඕනේ. ඒ අයගේ සේවය මේ රටට ගන්නත් ඕනේ. සියලු මුදල් සැපයීම් වලට අමතරව බදු සහන පවා ලබා දීලා ඒගොල්ලන්ට මේක පහසු කරලා දෙන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඊළඟ එක තමයි මේ එප්පාවල පොස්ට්පේඩ් නිධිය භාවිතා කරලා ලංකාවට ඕන කරන පෝර නිෂ්පාදනය කරන්න මහාචාර්යතුමෙක් කාවා. පරන්තන්වල සර්පියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේ වටිනාකම ගැන ජනාධිපති අපේක්ෂක අනුරකුමාර් සානායක මහත්මයා අපිට පැහැදිලි කළා. හැබැයි තාමත් ඒ සල්පියුරික් නිෂ්පාදනාගාරයේ සහ එපාවල පොස්පේට් නිධිය හා සම්බන්ධ කතාවේ අලුත් තත්ත්වයක උමද්ද කියලා පහුගිය කාලේ දැක්කේ නෑ. පුළුවන් නම් ඒ පිළිබඳවත් විද්‍යා හා තාක්ෂණ ඇමතුමාට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා. ඊළඟ කාරණාව තමයි මේ පුරවැසියන්ට විනිවිද භාවයෙන් හා කාර්යක්ෂම සේවා සැපයීමක් සඳහා රාජ්‍ය අංශය ඩිජිටල් කරණය කරන්න ඕනේ කියලා ඔබ කියනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. මම මේ අහන්න කැමතියි මේක අවම වශයෙන් මේ වරාය සහ රේගුවට ගෙනාවද කියලා. ඇයි මම ඒක හදිස්සි අහන්නේ? මේ සතියේ යනවා, දැන් ඊයේ ඉඳලා යනවා ඇමති කෙනෙක්ගේ රෙකෝඩින් එකක්. එතුමා මේ වරාය හා සම්බන්ධ රේගුව හා සම්බන්ධ නිදහස් කිරීම වලට දායකත්වයේ සපයලා තියෙනවා. වරාය හෝ රේගුව සම්බන්ධ නොවන ඇමති කෙනෙක් මේ හාල් වගේක් එළියට ගන්ඩ දායකත්වයේ සපයනවා. එතන සාකච්ඡාවක් සිද්ධ වෙනවා. මම ආණ්ඩුවෙන් අහනවා ඒ සම්බන්ධ නොවන ඇමති කෙනෙක් මේකට සම්බන්ධ වීම අරා පෙන්නුම් කරන්නේ අමුතු ලබැඳියාවක් නේද කියලා. මේ එන්න හදන්නේ පරණ පාරෙම යන්න නේද කියලත් මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි මේක තමයි මම වැදගත්ම කාරණාව අද දවසේදී. මට කාලය පොඩ්ඩක් හරි වැඩි කරන්න උනොත් ලබා දෙන්න කියලා තිලනවා. මම මේක ඉස්සරලාම පෙන්නනවා ඡායාරූපයක්. ඩිජිටල් නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමා ගැන තමයි කතාව තියෙන්නේ. ඔබතුමා CEO ඔම්බියෝ ආයතනේ, හරිනේ? රයිට්. බොහොම හොඳයි. එහෙනම් මේ මල්පැල ආගෙන ඉන්න ආණ්ඩුවේ ඔක්කොම මේක ලංකාවේ මිනිස්සු තාගන්න. මේ මල්පැල හොරකම් නොකරන ආණ්ඩුව අලුත් තත්ත්වයක් මේ නියෝජ්‍ය ඇමතිතුමා ඇති කරලා තියෙනවා. බලන් ඉඳි කියන්නත් දුකයි, කරන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම ලබදියාවන් අතර ගැටුමක්, conflict of interest තත්වය මේ ගනුදෙනුව හා සම්බන්ධයේ සිද්ධ වෙනවා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා වන ගරු එරංග වීරරත්න මහතා සභාපතිත්වයේ දරන ඔමෝබියෝ සහ එම්ස්කි කියන සමාගම් දෙක රජයේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක කොන්ත්‍රාත්තු දිනාගෙන තියෙනවා. එහෙනම් ඇති කියලා මං හිතනවා. රැව් පිළිරැව් දෙන ආරංචියක්. මේක පැහැදිලිවම හොරකමක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ප්‍රවාහනය ඩිජිටලයිස් කරන
වැඩසටහනේ
ප්‍රමුඛ පාර්ශවයක් වෙනවා ඩිජිටල් අමාත්‍යාංශයේ. එහෙම තියෙද්දි ඩිජිටල් අමාත්‍යාංශයේ අමාත්‍යවරයාට අයිති සමාගමක් මේ ව්‍යාපෘතිය දිනා ගැනීම කොයිතරම් විනිවිද පේන ගනුදෙනුවක්ද කියනවා. එතුමාට උත්තර දෙන්න පුළුවන් මේ කතාවෙන් පස්සේ. මට වෙලාව මදි වෙනවා, උත්තර දෙන්න මං ඉන්නවා, අහගෙන ඉන්නවා. මට කාලය දෙන්න.
ගරු එරංග විරත්න මන්තුමා,
මොකද මගේ ඔය සමාගම මම දැන් CEO නෙමෙයි. නමුත් ඕක මගේ ශාස්ත්‍රීය සමාගමක්. ඔය කොන්ත්‍රාත්තු දිනාගත්ත කාලය කවද්ද කියලා ඔබ සොයා බලන්න. මොකද මේ සමාගම මේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන සමාගමක්. එතකොට මේ සමාගම මේ RD එකේ මේ ඔය හයිවේ එකේ ඩිජිටල් කරණයක් කරලා තියෙනවා. ඉතින් මේ කරලා තියෙන්නේ, මේ කොන්ත්‍රාත්තු ලබාගෙන තියෙන්නේ මම මේ තත්ත්වයට එන්න ගොඩාක් ඉස්සෙල්ලා, අවුරුදු 5කට 4කට වගේ ඉස්සෙල්ලා. ඉතින් ඒ 4කට වගේ ඉස්සෙල්ලා
වෙච්ච
කොන්ත්‍රාත්තුවක් ගැන ඔබතුමා දැන් ඇවිල්ලා කියනවා නම් මම මේක මේ මගේ බලය පාවිච්චි කරලා ලබා ගත්තා කියලා තනිකරම මුසාවක්, නොමගෙවීමක්, බොරුවක්. ඉතින් ඕවා ඇදිල්ල මෙතන කියන්න එපා.
මගේ කතාව තවදුරටත් මම කරනවා. හේතුව මම මේක පිළිබඳව තොරතුරු ටිකක් එක්ක ඇවිල්ලා තියෙන නිසා ඔබට පුළුවන් ඔබේ යලාවේ අදහස් දක්වන්න. ඒ වගේම ඔය අවුරුදු 5කට කලින් CID එකේ චෝදනාවක් තියෙනවා නේද? හරිනේ? කලබල වෙන්න එපා, අනිත් අය කලබල වෙන්න එපා. තොරතුරු තියෙනවා අපි ගාව ඈ. ඒ නිසා නටන්න එපා එම්මෙන් අකුඩි ගගා. හරි, අපි කතාවටම ගායසරයක්. මේක පැහැදිලිවම ආය අහන්න දෙයක් නැහැ. හේතුව අමාත්‍යවරයා යටතේ තියෙන අමාත්‍යාංශයක්, අමාත්‍යවරයාට අයිති සමාගමක්. ඒ කියන්නේ මේ දෙකම එකම පුද්ගලයෙක් යටතේ තිබීම තමයි මේ ආණ්ඩුව විසින් පෙන්වන්න උත්සාහ කරන ව්‍යාජ දූෂණ විරෝධයේ පෙනෙන ලකුණක් කියලා මම කියනවා. ඊළඟ කාරණාව, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සමාගමක් වන මේ MSK සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා ස්මාර්ට් හයිවේ ටොලින් සිස්ටම් එකට ප්‍රධාන සැපයුම්කරුවා වෙලා තියෙනවා. ඊළඟ කාරණාව මොකද මේකෙන් අදහස් කරන්නේ? මුළු දක්ෂින අධිවේගී මාර්ගයේ හා පිටත වටරව් මාර්ගයේ ආදායම් කළමනාකරණය සඳහා අවශ්‍ය පසුබිම් පද්ධතිය බැක්එන්ඩ් සිස්ටම් එක පාලනය කරන්නේ අමාත්‍යවරයාට අයිති සමාගමක. ඊළඟ කාරණාව, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රධාන ආර්ථික යටිතල පහසුමක මුදල් එකතු කිරීමේ පද්ධතියේ පාලනය අමාත්‍යවරයාගේ පෞද්ගලික සමාගමට පැවරීම සාධාරණද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම තමයි මේ ජාතික ව්‍යාපෘතියේ පසුබිම් තාක්ෂණික සේවා සපයන්නේද මේ MSK කියන සමාගමේ පේමන්ට් කනෙක්ට් සේවාව බවට තහවුරු වෙලා තියෙනවා. මේ ලැබිච්ච තොරතුරු ටිකක් අපි මේ සම්බන්ධයෙන් ගෙනියන්නේ. ඒ වගේම මේ ලිපියට හා සම්බන්ධව බරපතල තත්ත්වයක් මේකෙ පෙන්눔 කරනවා. අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ විසින්ම අමාත්‍යවරයාගේ සමාගම ක්‍රියාත්මක වන වෙළඳපොලේ මිල හා කොන්දේසි නියාමනය කරනවා. එයාගේම සමාගමත් එයා ඇමති ධූරය දරනවා. ඒ අතරතුර රජය සමග ගනුදෙනු පවත්වනවා. මේක ඔබේ මන්ත්‍රී ධූරය අහෝසි වෙන තරම් හේතුවක් වෙනවා. සත්‍ය චෝදනාවක් නම්, සත්‍ය චෝදනාවක් නම් මේ
ගරු ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා.
ආ දැන් තනිකර මං ගන්න තියෙන්නේ. එකන්ද මම හිතන්නේ මං උත්තර දෙන්න අවශ්‍යයි.
තප්පර 30ක් ඔබතුමාට ගන්න පුළුවන්.
බොහොම ස්තුතියි. මේ වගකීම බාරගත් දාසිට මම පැහැදිලිව කිව්වා මේ සමාගමට රජයේ තියෙන කිසිම කොන්ත්‍රාත්තුකට අලුතෙන් එන කොන්ත්‍රාත්තුකට බිට් කරන්න බෑ කියලා. මේතුමා මේ කියන ඔක්කොම මේ මම මේ තත්ත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා කරපු ප්‍රොජෙස්. ඒ ප්‍රොජෙස් අනුව මේ රටේ ඩිජිටල්කරණයට මම සම්බන්ධ වෙන සමාගම් සක්‍රීය දායක වෙලා තියෙනවා. ඒ සමාගම් වලින් අන්තර්ජාතික විදේශ විනිමය වීදම් කරලා ලබා ගන්න සොෆ්ට්වෙයාර් ගන්න නැතුව මේ රටේ හදන්න තත්ත්වයට අපිට ඇති කරලා තියෙනවා. ඒ හරහා අපි මේ RD එකට ඔය කියන සොෆ්ට්වෙයාර් ලබා දීලා තියෙනවා. මීට පෙර ඒව දැන් නඩත්තු කරගෙන යනවා. නඩත්තු කිරීම කරනවා විනා අලුත් ප්‍රොජෙක්ට් අපි ගිහිල්ලා නැහැ. ඒ වගේම මම පැහැදිලිව කිය දෙනවා, මම මෙතන ඉන්නකම් අලුත් ප්‍රොජෙක්ට් යන්න බෑ.
හරි, මගේ වෙලාව ගත්තද මන්ද මම කියමින් තියෙන කාරණාව තමයි මේ ජාතික ප්‍රවාහන ගනුදෙනු දත්ත MSK කියන සමාගම ඇතුළු පසුබිම් සපයන් වෙත යන්නේ අමාත්‍යවරයාගේ පෞද්ගලික සමාගමට සමස්ත ජාතික ගනුදෙනු දත්ත පාලනය කිරීමේ අවස්ථාව ලබා දෙමින් කියන එක පැහැදිලි. එතුමා මේ මොහොතේදී ඒකේ ඉන්නවද නැද්ද කියලා ඉදිරි කාලයේදී අපිට හෙළි වෙයි. හැබැයි එතුමා CEO ලෙස ඉන්න ආයතනයක් ඡායාරූප තියෙනවා. ඒ සියලු දේවල් එක ගත්තාම අධිවේගී මාර්ග ගාස්තු, ජාතික බස් ගාස්තු යන රටේ පුරවැසියන්ගේ මුදල්, ඒ මුදල් කළමනාකරණය කර පද්ධතිවල පාලනය, රජයේ ඉහළම තනතුරක් දරන පුද්ගලයෙකුගේ සමාගමට හිමිවීම, රජයේ විනිවිදභාවය සාධාරණත්වය පිළිබඳව අපට නැවත සිතන්නට බල කරනවා. එනිසා මම නැවත කියනවා, මේ MSK කියන සහ ඔමෝබියෝ කියන සමාගම්වල සියලුම රාජ්‍ය කොන්ත්‍රාත්තු පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කරා හෝ විගණකාධිපති පරීක්ෂණයක් කරන්න කියලා කියද්දිම විගණකාධිපතිපත් කරන්නේ නැහෙනි. දූෂණයට එරෙහිව ආපු ආණ්ඩුව විගණකාධිපතිවරයා තාම පත් කරලත් නැහැ. ඉතින් මේ පර්යේෂණය අනිවාර්යයෙන්ම තේරීම් කාරක සභාවක් කරා කරන්න කියලා කියනවා. හේතුව ඔබට පෙරත් මෙවැනි චෝදනා CID කරා තියෙනවා. ඒකත්
කතා කරමින් තමයි
මේ කතාව පිළිබඳව අවසන් කරන්නේ. එමනම් බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. ඔබේ කාලය තුල ඔබට උත්තර සපයන්න පුළුවන්. මේක අලුත් වැඩක්. රටේ මිනිස්සුන්ටත් කියනවා මේක මරු වැඩක්.
බොහොම ස්තුතියි.